ගරු අශෝක සපුමාර රංවල මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 12ක් කාලයක් ලැබෙනවා.
බොහොමත්ම ස්තුතියි නියෝජ්‍ය කාරක සභා සභාපතිනිනි. විද්‍යා හා තාක්ෂණික අමාත්‍යාංශයේ අනිත් අමාත්‍යාංශවලට වඩා දීර්ඝ කාලයක පටන් අඛණ්ඩව අවිච්ඡින්නව මේ අමාත්‍යාංශය ක්‍රියාත්මක වෙන්න බැරි වෙලා තිබුණා. එක්තරා අවධියකදී මේ අමාත්‍යාංශය ක්‍රියාත්මක වෙනවා, නැවත මේ අමාත්‍යාංශය අහෝසි වෙනවා, නැවත මේ අමාත්‍යාංශයේ නම් වෙනස් වෙමින් විවිධ නම් මේකට එකතු වෙමින් එහෙම ඇවිදිලා අවසානනකොට 2022 වෙනකොට මේ අමාත්‍යාංශය සම්පූර්ණයෙන්ම නතර වෙලා තිබුණා. 2005න් පස්සේ 2006 2007 වෙනකොට විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය කියන එක ඉවත් වෙනවා කැබිනට් අමාත්‍යාංශ වලින්. 2012 2013 වෙනකොට මේකට එකතු වෙනවා විද්‍යා තාක්ෂණ පරීක්ෂණ අමාත්‍යාංශයේ විදිහට. 2016 වෙනකොට විද්‍යා පරීක්ෂණ අමාත්‍යාංශයේ විදිහට තාක්ෂණික කැලල ගැලවිලා වෙනම නමකින් හඳුන්වනවා. 2019 වෙනකොට නැවත විද්‍යා තාක්ෂණ පරීක්ෂණ කැබිනට් නොවන අමාත්‍යවරයෙක් යටතේ පත් වෙනවා. 2022 වෙනකොට නැවත මේ අමාත්‍යාංශය ක්‍රියාත්මක වීමක් නැහැ. නම් වරින් වර අමාත්‍යාංශයේ තිබුණු අඛණ්ඩ අවිච්ඡින්න පැවැත්ම තුළම ඒ අමාත්‍යාංශ අනිත් අමාත්‍යාංශ වගේ සංවර්ධනය වෙමින් ඉදිරියට යන ස්වභාවයක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. මේ නව රජයේ මේ අමාත්‍යාංශය බාර ගන්නකොට මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසිංහ අමාත්‍යවරයා එවැනි තත්ත්වයක් යටතේ තමයි මේ අමාත්‍යාංශය තිබුණේ. ඒතර දැන් අපි බලමු මෙහෙම වෙන්නේ ඇයි කියලා. මේක නිකම්ම අහේතුකව වෙන දෙයක් නෙමෙයි. මම පාසල් යන අවධියේදී අපේ පාසලේ ලාංඡනය තුල තිබුණා හොඳ උද්දෘත පාඨයක්, විද්‍යා දදාති විනයන් කියලා. විද්‍යාවෙන් තමයි විනය දිදුලන්නේ. එනම් මේ විද්‍යාව තුල විනයට විශාල හැකියාවක් තියෙනවා විනය ඇති කරන්න. හැබැයි අපි දකිනවා මේ විද්‍යාවේ තියෙන අනිත් පැත්ත තමයි මිත්‍යාව. මේ මිත්‍යාව ඉතිහාසය තුල ක්‍රියාත්මක වෙන්නේ ජනතාව නොදන්නකම නිසා, ජනතාව භීතියට පත් වුණු නිසා. මේ විදිහට මිත්‍යාවෙන් පෙළෙන ජනතාවක් ක්‍රමානුකූලව විද්‍යානුකූලව හිතන්න පුරුදු වෙනවා. හැබැයි අද වෙනකොට මේ මිත්‍යාව ක්‍රියාත්මක වෙන්නේ සුළුතරයක් අතේ ජනතාව රවට්ටගෙන ක්‍රියාත්මක වීමත් තුළ. ඒක නිසා අපි දකිනවා මේ 2005න් පස්සේ ක්‍රමානුකූලව මේ විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයේ තියෙන විෂයපතයන් ගලවමින් නම් වෙනස් කරමින් අක්‍රීය කරමින් ආපු දුර කියන්නේ ඒ අමාත්‍යාංශයේ අවශ්‍යතාවයන් මත, ඒ ඇමතිවරුන්ගේ ප්‍රබලතාවය මත මෙවැනි අමාත්‍යාංශයක් අහෝසි කරන්න තියෙන උවමනාව. ඇයි එහෙම වෙන්නේ? අපි දන්නවා ඒ අමාත්‍යාංශවල විෂයපතේ තුලදී ඒ අමාත්‍යාංශවල තියෙන විද්වතුන්, ඒ වගේම ඒ සම්බන්ධව ඉන්න මහාචාර්යවරුන් ඒ සම්බන්ධව මැදිහත් වෙලා ඒ අමාත්‍යාංශයට දැවැන්ත සේවාවක් ඉෂ්ට කරනවා. හැබැයි මේ අමාත්‍යාංශය ඇතුලේ විෂයපතේ හැදිලා තියෙන්නේ ඒ අමාත්‍යාංශය ඉස්සරහට යාම වෙනුවෙන්. හැබැයි සමස්ත ජාතික ප්‍රතිපත්තියක් අනුව අපි වැඩ කරද්දී අපි හිතමු කුෂිකර්ම අමාත්‍යාංශය පරිසර අමාත්‍යාංශයත් එක්ක බද්ධ වෙනවා. ඒක කුෂිකර්ම අමාත්‍යාංශය තුළ තාක්ෂණය සම්බන්ධ ගැටලුවකදී, මිලදී ගැනීමක් සම්බන්ධ ගැටලුවකදී, කුෂිකර්ම යෙදවීමක් සම්බන්ධ ගැටලුවකදී ඒ අමාත්‍යාංශ තුළින් පමණක් තීන්දුව තීරණ අරගෙන මේක බේරගන්න අමාරුයි. අන්නේ උවමනාව මත මේ සියලු රාජ්‍ය ප්‍රතිපත්තියක් අනුව ක්‍රියාත්මක වෙන්න විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය ඉතා ඉහළ කාර්යාවලියක් ඉෂ්ට කරනවා. එහෙනම් යම්කිසි අවධියකදී මෙහෙම මධ්‍යගත ස්වභාවයකින් අමාත්‍යාංශ ක්‍රියාත්මක කරන එක ඒ අමාත්‍යාංශවල ඉන්න ප්‍රබල ඇමතිවරුන්ට බාධාවක් වෙලා තිබුණා. ඔවුන්ට අමාත්‍යාංශය තුළ තනියෙන් හිතුවක්කාරව තීන්දු තීරණ ගන්න උවමනාවක් තිබුණා. සමහර විට මිලදී ගැනීම වලදී, සමහර විට වෙනත් තාක්ෂණික අවශ්‍යතාවයන් වලදී ඔවුන් ගන්න තීරණය පිට අභියෝගයට ලක් කරන්න බැරි වෙන්න විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය ගලවනවා. ඒකේ විෂයපතේ වෙනස් කරනවා. ඒකට අදාළ පරීක්ෂණ ආයතන එක එක අමාත්‍යාංශයට එල්ලනවා. ජාතික ප්‍රතිපත්තියක් නැහැ. ඒක නිසා අපි විශ්වාස කරනවා විද්‍යා හා තාක්ෂණික අමාත්‍යාංශය මේ රටේ සැබෑ පුනරුදයක් වෙනුවෙන් මේ නව අයවැය ඉදිරිපත් කරනකොට ඒ තුළ ඉතාමත් ඉහළ සැලකිලිමත් භාවයක් ලබාගෙන තියෙනවා. මම දන්නේ මීට පෙර ඉදිරිපත් කරපු විපක්ෂයේ කතාවලදී මේකට වඩා සම්පූර්ණ හාත්පසින් වෙනස් දෙයක් තමයි ඉදිරිපත් කළේ. හැබැයි මේක ඇතුළේ තියෙන විශේෂපතය රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධව සලකද්දී ඒ දෙපාර්තමේන්තු ව්‍යස්ථාපිත ආයතන ඒ සම්බන්ධව තියෙන සංස්ථා මණ්ඩල වලට මඟ පෙන්වන පහන් තරුවක් තමයි විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය කියන්නේ. තනි තනියෙන් ස්වාධීන තීරණ ගන්න පුළුවන් හැකියාව වගේම ඒ සම්බන්ධව අවසාන විද්‍යානුකූල නිර්දේශයෙන් නිර්ණායකය ලබා ගන්න ඕන විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයෙන්. හැබැයි ඒක හදිසියේ ගමනක් එහෙම යන්න බෑ. මොකද ඉතාමත් කෙටි කාලයක් තුළ මේ අඛණ්ඩ අවිච්ඡින්න පැවැත්ම තුළම ඒ සම්බන්ධව පුහුණුවක් පෙරහරුවක් දක්වලා නැහැ. ඒ වෙනුවෙන් පුනරාවර්තන වියදම් විදිහට අයවැය වෙන් කරලා තියෙනවා 2800ක මිලියන 2800ක මුදල් ප්‍රමාණයක්. ඒ පුනරාවර්තන වියදම්. හැබැයි මේ වෙනකොට අර ඒකාබද්ධ කරපු ඒ විවිධ ආයතන ටික තුළ ඒක නඩත්තු කරමින් ඉස්සරහට යන්න පෙරහුරුවක් ලබන්න සිද්ධ වෙනවා. ඒ වගේම මේකට මූලධන ප්‍රාග්ධන වියදම් විදිහට 2200ක මිලියන ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා මේ සංවර්ධන ව්‍යාපෘති වලින්. අවුරුදු ගණනාවක් 2005න් පස්සේ සංවර්ධනයේ නොවුණු අමාත්‍යාංශය තුළ මෙවැනි ප්‍රාග්ධන වියදමක් යොදලා තියෙන්නේ අඩුම තරමින් ඒ ක්ෂේත්‍රවල වැඩ කරන අදාළ විද්වතුන්ට පරීක්ෂකයින්ට ඒ ආයතනවල තියෙන නිලධාරීන්ට තමන්ගේ සේවා ස්ථානවල යටිතල පහසුකම් ටික සංවර්ධනය කරගෙන ඉස්සරහට යන්න. ඒ විතරක් නෙමෙයි විසර්ජන පනත් කෙටුම්පත ජනාධිපතිතුමාගේ මඟ දැක්වීම තුළ NQI National Quality Infrastructures අන්නේ වෙනුවෙන් තවත් මිලියන 750ක් වෙන් කරලා තියෙනවා. ඒ සියලු ආයතන ටික ඒකාබද්ධ කරගත්ත අපේ රටේ ගුණාත්මකභාවය ඉහළ දැමීම වෙනුවෙන් ඒ යටතල පහසුකම් ශක්තිමත් කරන්න මිලියන 750ක මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා. අර විසිරලා පැතිරලා තිබුණු අමාත්‍යාංශ ටික මොකද මේක ජනතාවගෙන් බොහොම පරිබාහිර විච ආයතන නිසාම මට පොඩි වෙලාවක් දෙන්න මේ සම්බන්ධව ඉදිරිපත් කරන්න. ජාතික මූලික අධ්‍යාපන ආයතනය අපි මේක NIFS හන්තානේ තියෙන ආයතනය. මේකේ විද්වතුන් විශාල ප්‍රමාණයක් එකතු වෙලා පරීක්ෂණ කරන ආයතනයක් විදිහට දීර්ඝ කාලයක් ස්වාධීනව දේශපාලන දැක්මක් නැතුව ගමන් කරපු ආයතනය. ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම තමන්ට ඕන විදිහට ශක්තිමත්ව ඒ තැන්වල තියෙන නව නිර්මාණකරුවන් හොයාගෙන ගිහිල්ලා පාසල් වල නව නිර්මාණකරුවන් හොයාගෙන ගිහිල්ලා බරපතල උත්සාහයක ඉදිරියට තිබුණා පවුණු වකවානුව තුළම මේ රටේ නව නිපැයුම්කරුවන්ට යම් ක්‍රියාවලියක් හොයන්න. ඒකට දේශපාලන දැක්මක් උවමනාවක් ඒකට අමාත්‍යංශ මට්ටමින් දක්වලා තිබුණේ නැහැ. ඒ වගේම ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පරීක්ෂණ සංවර්ධන මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා ජාතික පරීක්ෂණ සභාව, ජාතික විද්‍යා පදනම මේක ඉතාමත් විශේෂයි. මොකද අපි විද්‍යාව ගැන කතා කරද්දී අපිට පුළුවන්කම තියෙනවා අපේ විෂයානුබද්ධිත විද්‍යාව ඉගෙන ගන්න. හැබැයි අපිට ෆන්ඩමෙන්ටල් සයන්ස් සම්බන්ධව අපි කොහොමද ජනතාවත් එක්ක බද්ධ වෙලා මේ උවමනාව තුළ ජනතාව තුළ ප්‍රතිනිධිත කරන්නේ? අන්න ඒ උවමනාව වෙනුවෙන් NSF ආයතනය, ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය, නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය, ජාතික නවෝත්පාදන නියෝජ්‍යාතන, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන් පිළිබඳ අරමුදල, ජාතික විද්‍යා තාක්ෂණික කොමිසන් සභාව, ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් නැනෝ ටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ්, ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් බයෝටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ්, විද්‍යා තාක්ෂණික මධ්‍යස්ථානය, කාර්මික තාක්ෂණික ආයතනය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, රොබෝ තාක්ෂණ සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය, විධාතා මධ්‍යස්ථානය. මෙවැනි මධ්‍යස්ථාන ආයතන ගණනාවක් එක ඒකාබද්ධව වැඩ කරද්දී මූණ දෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි ඒ සම්බන්ධව හරි දැක්මක් දේශපාලනයේ හැසිරවීම සම්බන්ධව අමාත්‍යාංශ මට්ටමින් අනිත් අමාත්‍යාංශයත් එක්ක තියෙන ඒකාබද්ධතාවය. මෙන්න මේ වෙනුවෙන් වෙනම මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා ඒ නව නිපැයුම් සම්බන්ධව රටේ ප්‍රමුඛතම කාර්යයක් බවට පත් කරගන්න. ඒ සම්බන්ධව අපි දකිනවා බිලියනකට ආසන්න මිලියන 1000කට වැඩිය මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා. එහෙමනම් දැන් තියෙන්නේ බිම් මට්ටමින් මේ විද්‍යාව සම්බන්ධව පුනරුදයක්. අර මිත්‍යාවෙන් ජනතාව ගලවගෙන විද්‍යාවෙන් ජනතාව පෝෂණය කරන පුනරුද යුගයක් බවට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවය.
විනාඩි දෙකක් කාලයක් තිබෙනවා.
ඔව් සභාපතිනි, මේ විදිහට අපි කතා කරද්දී අපි දකිනවා පාසල් වල අධ්‍යාපනය තුල විෂය මූලික අධ්‍යාපනයේ පාසල් දරුවන්ට විද්‍යාව තුලින් ලබා දෙනවා. හැබැයි වෙනත් විෂය ධාරා අධ්‍යයනය කරන අයට ඒ අවස්ථාව ගොඩක් අඩු වෙනවා. අන්න ඒ සඳහා මූලික විද්‍යාව සම්බන්ධ අවබෝධයක් ලබා දෙන්න, ඒ සම්බන්ධව එකිනෙකා අතර සංවාදයක් ඇති කරගන්න, ඒ වගේම ඒ සම්බන්ධව මූලිකත්වය දෙන්න අපිට පුළුවන්කම තියෙනවා. විද්‍යා සමිති හදන්න, එහෙම නැත්නම් සයන්ස් ක්ලබ් හදන්න. මේක යම් යම් පාසල් වල යම් මට්ටමකට මේක සිදුවෙමින් පැවතුනත් සමස්ත පාසල් පද්ධතිය තුළම මේක මූලික අවශ්‍යතාවයක් විදිහට අඳුරගෙන මම දැක්කා ගරු අමාත්‍යතුමා තමන්ගේ කතාව තුළ මේකට මූලිකත්වයක් දෙමින් කතා කරනවා. උපදේශ කාරක සභාව තුළ මේකට මූලිකත්වයක් දෙමින් කටයුතු කරනවා. අපේ රටේ සෑම පාසලකම දරුවන්ට මේ විද්‍යාව සම්බන්ධව මම පුංචි උදාහරණයක් කියන්නම්. අපි විෂය මූලික විද්‍යාව සම්බන්ධ අවබෝධයේදී ඒ සම්බන්ධව න්‍යායන්, ඒ සම්බන්ධව තියෙන තාක්ෂණයන් අපි ඉගෙන ගන්නවා. හැබැයි විද්‍යාව භාවිතයේදී ඒ සම්බන්ධව තියෙන මැටි කලයක්ට වතුර ඇයි සීතල වන්නේ? ඇලුමිනියම් කලේ වතුර උණුසුම් වන්නේ ඇයි? මෙවැනි සරල දේවල් ජනතාව තුළ ප්‍රතිචාර කරන්න සිද්ධ වෙන්නේම ඒ පාසල් පද්ධතිය ඇතුළේදී. ඒක නිසා අපි හිතා විශ්වාස කරනවා NSF එක මගින් මේ ලැබෙන මුදල් වෙන් කරලා තියෙනවා ඒ සම්බන්ධව විවිධාකාරයෙන්. විද්‍යා තාක්ෂණ ප්‍රතිපත්ති සම්පාදනය සඳහා ක්‍රියාත්මක වීම මිලියන් 100ක් වෙන් කරලා තියෙනවා. දැනට ක්‍රියාත්මක පරීක්ෂණ ව්‍යාපෘති 6ක් සඳහා අරමුදල් නිදහස් කිරීම හා ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සහ සම්පූර්ණ කරන ලද පරීක්ෂණ ව්‍යාපෘති හරි වැදගත්. වාණිජකරණය සහ බුද්ධිමය දේපළ ආරක්ෂාව සහ පහසුකම් සැලසීම. අපි මේ රටේ නව නිපැයුමක් කරන්න පුලපුලා බලා සිටින ජනතාවට ඒ වෙනුවෙන් බලා සිටින ශිෂ්‍යයන්ට ආරාධනය කරනවා. මේ පැමිණලා තියෙන ඔබේ වාරය, ඔබගේ නව සොයා ගැනීමක්, නව සොයා ගැනීම කොමිසම මගින් ඒක සම්බන්ධව තරඟකාරීත්වය තුළ ඉස්සරහට එනවා නම්, නව කොමිසම තුළින් ඒකට අදාළ සම්මාන පිරිනමනවා නම්, ඔවුන්ව රැක බලාගෙන ඒක වාණිජ නිෂ්පාදනයක් දක්වා පෙරටගෙන එන්න මේ විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය ඒ සම්බන්ධව මුදල් ප්‍රතිපාදනය වෙන් කරලා
තියෙනවා.
ඒ පමණක් නෙමෙයි, ඒ සම්බන්ධව ඔවුන් ආරක්ෂා කරගෙන මූල්‍යමය වශයෙන්, සමාජීය වශයෙන්, වාණිජ වශයෙන් ඔවුන්ව රැක බලාගෙන ඉදිරියට තල්ලුවක් දෙන්න නව නිපැයුම් කොමිෂන් සභාව විදිහටම, ඒ වගේම NSF එක විදිහටම තවත් ආයතන ගණනාවක් ඔබ වෙනුවෙන් තියෙනවා. ඒක නිසා මේ පැමිණලා තියෙන්නේ අපේ රටේ නව නිපැයුම් කරුවන්ට අවස්ථාවක් කියලා අපි අඳුර ගන්නවා. ඒක බොහොම හොඳ දෙයක්. ඒ සම්බන්ධව අපි අමාත්‍යවරයාටත් ජනාධිපතිවරයාටත් ස්තුතිවන්ත වෙනවා. මේ උවමනාව පෙරදැරිව මේ අයවැය තුළ විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කරලා මේ ආයතන ශක්තිමත් කරන්න කටයුතු කිරීම සම්බන්ධව බොහොමත්ම
ස්තුතියි. ගරු මන්ත්‍රීවරුනි, රජයේ වියදම් ඇස්තමේන්තු 20-25 සහ පුරවැසි අයවැය සරල කරමින් මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ජාතික අයවැය දෙපාර්තමේන්තුව විසින් පිළියෙල කරන ලද ප්‍රධාන වියදම් සංරචක අයවැය ඇස්තමේන්තුව 2025 අයවැය යෝජනා ඇතුළත්ව නැමැති වාර්තාව ඔබගේ පරිශීලනය සඳහා සභා මේසේ මත තබා ඇති බව දැනුම් දීමට කැමැත්තෙමි.